ප්‍රශ්නංකහය ගරු එම් එස් උදුමාලෙබ්බී මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය ඇසීමට
අවර අමාත්‍යාංශයෙන් මේ කල්වි එකකන්දේ
ගරුණීය ජමාත්තුමා
ගරු කථානායකතුමනි අයන්නේ එක සපත්තු පාලම සහ මාර්ගයේ හානිවීම සම්බන්ධව වෙල්ලක්කල් තෝට්ටම් ගොවි සංවිධානයේ විසින් දැනුම් දී තාවකාලිකව පිළියම් යොදන ලෙස ඉල්ලීම් කර ඇත. අයන්නේ දෙක ප්‍රධාන කාර්යාලයේ වාරිමාර්ග අධ්‍යක්ෂ වත්කම් කළමනාකරණ විෂයට අදාළව විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත DI ඇලයිරක්, AM ඇලයිරක්, WG ඇලයිරක්, AP ඇලයිරක්, .22 ඇලයිරක්, 2022 හා 2022-11-28 දින ඇති ලිපියෙන් දන්වා ඇත. අයන්නේ තුන ඉහත දෙකෙහි ලිපියෙන් 2023 වාර්ෂික වැඩසටහනට ඇතුළත් කරන ලෙසද දන්වා ඇත. ආයන්නේ එක ඇස්තමේන්තු ලැබී නොමැත. ආයන්නේ දෙක 2023 ප්‍රමුඛතා ලේඛන සඳහා ඇතුළත් කළමුත් ප්‍රතිපාදන නොලැබීම නිසා සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ ඌනතාවයේ හේතුවෙන් සහ යලමහ දෙකන්නේ සඳහා ජලයේ සැපීමට අවශ්‍ය නිර්මිත අලුත් වැඩියාව සඳහා ප්‍රමුඛතාවයේ ලබා දී ඇති බැවින් ඇස්තමේන්තු සකස් කරනු මැත. ආයන්නේ තුන මාර්ගය සහ සපත්තු පාලම ප්‍රතිසංස්කරණය කිරීම 2026 ප්‍රමුඛතා ලේඛනයේ ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරයි. ඇයන්න ඉහත පිළිතුර අදාළ අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව සභානායකවරුනේ, உங்களுடைய எனது இரண்டாவது முதலாவது கேள்வியை நான் கேட்க விரும்புகின்றேன். அம்பாறை மாவட்ட விவசாயிகளுடைய முக்கியமான தீகவாப்பி மறுக்குளம் வீதியை நீங்கள் இந்த 2026 நிதியிலே ஒதுக்குவதாக தெரிவித்ததற்கு நான் நன்றி தெரிவித்துக் கொள்கின்றேன். எனது முதலாவது கேள்வி என்னவென்றால், அம்பாறை மாவட்ட விவசாயிகள் இம்முறை மகாபூவம் நெல் அறுவடை செய்யும் காலத்தில் ஈரமான நெல்லை உரிய விலைக்கு விற்பனை செய்ய முடியாத நிலை ஏற்பட்டதுடன் வேளை விவசாயிகளின் நெல்லை தனியார்கள் குறைந்த விலையில் நெல்லை கொள்முதல் செய்தால் அம்பாறை மாவட்ட விவசாயிகளுக்கு பாரிய நஷ்டங்கள் ஏற்பட்டது. எனவே அம்பாறை மாவட்டத்தில் அமைந்துள்ள நெல் சந்தைப்படுத்தும் சபை நெல் களஞ்சிய சாலைகளிலே நெல் உலர்த்தும் இயந்திரங்களை பொருத்துவதற்கான ஏற்பாடுகளை கமல் தொழில் அமைச்சு மேற்கொள்ளுமா?
ගරු මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නය වී මිලදී ගැනීමට අදාළව පහුගිය දිනවල ඇතිවෙච්ච නැගෙනහිර පළාතට ඇතිවෙච්ච අධික වර්ෂාපතනයත් එක්කම ගොවීන් ඉතාම දුෂ්කරතාවකට මුහුණ දුන්නා. ඒ ගැටලුව පිළිබඳ ආණ්ඩුවට අපට අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේ වන විට අම්පාර ඇතුළු වියස්වැන්න නෙළ දිස්ත්‍රික්කවල වියළි මණ්ඩල ගබඩා විවෘත කරලා මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මුල් දින කිහිපයේ ඇතිවෙච්ච ඒ ගැටලුව දැන් යම් ප්‍රමාණයකට නිරාකරණය වෙමින් තියෙනවා. මන්ත්‍රීතුමා කියන කාරණයට අනුව ගත්තහම මුල් දින කිහිපයේ අධික වර්ෂාවත් එක්ක වී වැසට තෙමුණා. ඒකත් එක්ක ඇතිවෙච්ච ගැටලු ටිකක් තිබුණා. අපි ඒ වෙනුවෙන් විශාල මැදිහත් වීමක් කළා. අම්පාරි වී ගබඩා ටික විවෘත කළා. දැන් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා.
කරු මන්ත්‍රීතුමා,
என்னுடைய இந்த இரண்டாவது கேள்விக்கு முன்பு முதலாவது கேள்வியுடைய அந்த பதில் எனக்கு திருப்தி அளிக்கவில்லை. நான் நெல்லை உலட்டும் இயந்திரங்களை எதிர்காலத்திலே நீங்கள் அம்பாறை மாவட்டத்திலே நெல் சந்தைப்படுத்தும் சபைக்கு கொடுக்க வழங்க வேண்டும் என்பதுதான் என்னுடைய கேள்வியாகும். அடுத்து அம்பாறை மாவட்டத்தில் சம்பு கலப்பு பெரிய கலப்பு வடிச்ச திட்டம் நிறைவு செய்யப்படாததால் சுமார் 8500 ஏக்கர் நெற்காணிகள் அட்டாளைச்சேனை அக்கறை பெற்று ஆலையடிவேம்பு திருக்கோயில் பிரதேசங்களில் நீரில் மூழ்கி கிடக்கின்றன. இதேபோன்று கரைவாகு பற்றி வடித்த திட்டத்தினால் நிறைவு செய்யப்படுவதனால் சம்மாந்துறை, காரதீவு, சாய்ந்தமருது, கல்முனை, நட்புட்டிமுனை போன்ற பிரதேசங்களிலே 3000 ஏக்கர் நெற்காணிகள் நீண்ட காலமாக நீரிலே மூழ்கி கிடக்கின்றது. இது தொடர்பாக இரண்டு விவசாய அமைச்சுடைய இரண்டு ஆலோசனை கூட்டத்திலே கௌரவ பிரதி அமைச்சர் அவர்களே நீங்கள் இருந்திருக்கிறீர்கள், எங்களுடைய ஏனைய பிரதி அமைச்சர் இருந்தார்கள், எங்களுடைய கௌரவ அமைச்சர் லால்காந்தா அவருடைய தலைமையிலே இந்த பாராளுமன்றத்திலே அம்பாறை மாவட்ட பாராளுமன்ற உறுப்பினர்களும் அம்பாறை மாவட்ட நீர்ப்பாசன உயர் அதிகாரிகளையும் ஒன்றிணைத்து ஒரு விசேட கூட்டம் நடத்துவதாக தீர்மானிக்கப்பட்டிருக்கிறது. நீண்ட காலமாக பின்னவும் இது இரண்டு கூட்டங்களில் எடுக்கப்பட்ட தீர்மானம் இன்னும் அந்த கூட்டம் நடைபெறவில்லை. எனவே அந்த கூட்டத்தை நடத்துவதற்கான ஏற்பாடுகளை மேற்கொள்வீர்களா என்று கேட்கின்றேன்.
மந்திரித்துமா பிடிபந்த சாகச்சாக்கள் அப்படி தினியாகின புத்தமாட்ட தேவம் தின்னா இவகையும் அம்பார் திசைக்கு சீரு மந்திரி உருண்டே ஹி அவஸ்தா அப்படி உதாகல தின சூதான பொமிஸ்தி
பிரஸ்ராங்க ஹத்த கரு சுஜீவ திசா நாயக மகாத்தா சௌக்கியசா ஜனமாத்திய மாத்துமாக எஸ்இமெண்ட்
சனாகரு கதாநாயகத்துமணி
ரோமாத்துமா
கரு கதாநாயகத்துமணி சுஜீவ திசா நாயக மந்திரித்துமான பிரஸ்னே ஆ எக் ஸ்ரீலங்காவை ஹெதசே ஆரம்பக்கல எக்தாசாமசிய திஸ்னாமே එම වර්ෂයේදී සැලසුම් සහගත හෙද අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණෙන් කොළඹ හෙද විදුහලේ සිසු හෙද පුහුණු ආරම්භ කර ඇති අතර එය විධිමත් පරිදි ශ්‍රී ලංකාවේ හෙද සේවයේ ආරම්භය ලෙස සලකනවා. ආ දෙක මේ වන විට සේවයේ නියුතු හෙද නිලධාරීන් සහ නිලධාරීන් සංඛ්‍යාව 2025 9:30 දින වන විට මධ්‍යම රජයේ සේවයේ නියුතු සංඛ්‍යාව 29,749යි පළාත් රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව 13,804යි යනුව 2025 9:30 වන විට 43,553ක් හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් සේවය කරනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීමේදී බඳවා ගන්නා සංඛ්‍යාවෙන් 5%ක් පිරිමි අයදුම්කරුවන්ගෙන්ද 95%ක් ගැහැණු අයදුම්කරුවන්ගෙන්ද සමන්විත ලෙස දිස්ත්‍රික්කයේ ඉහළම ඉසෙඩ්ඩගිය සහිත අයදුම්කරුවන් අතරින් පුහුණුවට බඳවාගත් යුතු සංඛ්‍යාව තෝරා ගන්න ලබනවා. 3. හෙද සේවයේ මූලික කාර්යයන් කවරේද? රෝග නිවාරණය, සෞඛ්‍ය අභිවර්ධනය, වේදනාවන්ගේ මුදවා ගැනීම හා පුනරුත්ථාපනය සඳහා වූ කාර්ය කිරීම පිණිස මූලික මිනිස් අවශ්‍යතා හඳුනා ගනිමින් විද්‍යාත්මක මූලධර්ම මත පදනම්ව රෝගී සත්කාර, රෝහලා සායන සේවා, ප්‍රජා මානසික හෙද සේවා, හෙද අධ්‍යාපන සේවා හා විශේෂිත පර්යේෂණ හෙද සේවා යන ක්ෂේත්‍රයන්හි මනා ක්‍රියාකාරීත්වය සඳහා ඉවහල් වන්නා වූ සුවිශේෂිතව පවරා දෙනු ලබන කාර්යන්ද උපකාරක හෝ පහසුකාරක කාර්යන්ද සමන්විත කාර්යයක් හෙද සේවය වෙතින් ඉටු කර ලබනවා. හෙද සේවයට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුසුකම් කවරේද? අධ්‍යාපන සුසුකම් අපොස් උසස් පෙළ විභාගයේදී ජෛව විද්‍යා විෂය ධාරාවට අයත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන විෂයන් අතරින් විෂයන් 3ක් හදාරා සියලුම විෂයන්ගෙන් එකවර සමත්වීම සාමාන්‍ය පොදු පරීක්ෂණ හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර හෝ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යා විෂය ධාරාවට අයත් සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උසස් ගණිතය යන විෂයන් අතරින් විෂයන් 3ක් හදාරා සියලුම විෂයන්ගෙන් එකවර සමත්වීම ඒකෙත් සාමාන්‍ය පොදු පරීක්ෂණ සහ සාමාන්‍ය ඉංග්‍රීසි හැර සහ සිංහල දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි යන විෂයන් 4ට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වීම තමයි අධ්‍යාපන සුසුකම් වන්නේ. අනෙක් සුසුකම් මම සභාගත කරනවා. 5. හෙද හෙද යන තම වෘත්තීය සුසුකම් සපුරා ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබේද? ඔව්. මේ සඳහා පිහිටව ඇති ආයතනය පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල වන අතර එම ආයතනය මගින් පහත සඳහන් ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා පැවැත්වෙනවා. ඉගැන්වීම හා අධීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව, සෞඛ්‍ය අධීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව, ශල්‍යාගාර පුහුණුව, දැඩි සත්කාර පුහුණුව, ප්‍රජා සෞඛ්‍ය හෙද පුහුණුව, ප්‍රජා සෞඛ්‍ය මානසික හෙද පුහුණුව, මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව, හදිසි ප්‍රතිකාර පුහුණුව සහ පැලියටිව් කියා වලට අදාළ කරන පුහුණුව. 6. හෙද හෙද යන උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේද? ඔව්. ඒක පහස සඳහන් පරිදි පහසුකම් සලසා දීලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ හෙදකම පිළිබඳ විද්‍යාවේදී උපාධිය හා විද්‍යාපති උපාධිය, පෞද්ගලික විශ්වවිද්‍යාලවල හෙදකම් පිළිබඳ විද්‍යාවේදී උපාධිය හා විද්‍යාපති උපාධිය, අධ්‍යයන කටයුතු සඳහා වසරක දින 20ක අධ්‍යයන අවවාද ලබා දීම, ජාතික විශ්වවිද්‍යාලවලින් ලැටරල් එන්ට්‍රි හැටියට අවස්ථාව සලසා දීම. ආ පැන් නොනගී
ගරු මන්ත්‍රීතුමා,
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, 1963 වර්ෂයේදී අන්තර්ජාතික ප්‍රතිසංස්කරණය හා සංවර්ධන පිළ බැංකුව, ඒ කියන්නේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට යෝජනා කරන අපේ හෙද සේවය විශේෂයෙන්ම උපාධි මට්ටම දක්වා වර්ධනය කරන්න කියලා. නමුත් තාමත් අපේ රටේ තියෙන්නේ මේක ඩිප්ලෝමා තත්ත්වයේ පාඨමාලාවක් හැටියට. 2025 3 වෙනි මාසේ 10 වෙනිදා ගරු අධ්‍යාපන අමාත්‍යමියත් එක්ක සාකච්ඡා පවත්වනවා. මෙවැනි උපදේශන කමිටුවක් පවා පවත්වනවා. දැනට වසරකට ආසන කාලයක් මේ සම්බන්ධයෙන් ගත වෙලා තියෙනවා. සගරු කතානායකතුමනි, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්නේ විශේෂයෙන්ම ලංකාවේ හෙද සේවය උපාධි මට්ටම දක්වා පත් කරන්නට දැනට තියෙන බාධාවන් මොනවද කියන එක.
ගරු අමාත්‍යතුමනි,
ගරු කතානායකතුමනි, හෙද සේවයට උපාධිධාරීන් ඇතුළත් කර ගැනීම අපි සිදු කරමින් යනවා. ඊට අමතරව හෙද විදුහල් වල සිටින ඩිප්ලෝමාධාරීන් උපාධි තත්ත්වයට උසස් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් 2024 සැප්තැම්බර් සහ නොවැම්බර් අතර ගරු අග්‍රාමාත්‍යතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශය විෂය භාරව ඉන්න කාලෙත් මේ සාකච්ඡා ආරම්භ වුණා. එතනින් පසුව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධව අපි කමිටුවක් නම් කළා තිබෙනවා. ඒ අය මේ හෙද උපාධිය ලබා දීම සඳහා වන කටයුතු කරමින් පවතිනවා. මේක ටිකක් සංකීර්ණ තත්වයක්. අලුත් විශ්වවිද්‍යාලයක් අලුත් පීඨයක් ආරම්භ කරලා උපාධියක් ලබා දෙනවා වගේ නෙමෙයි. පවතින හෙද විදුහල් ඒ තත්වයට පත් කිරීම සඳහා වන ක්‍රියාවලියක්. එතකොට ඒකට අවශ්‍ය කරන ආචාර්ය මණ්ඩලය මේ හෙද විදුහල්ව තියෙන පහසුකම් වැඩි දියුණු කිරීම, ඊට පස්සේ ඒ උපාධාරීන් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම වගේ සැලකුතු ප්‍රමාණයක ප්‍රශ්නවලට ස්ථිරසාර පිළිතුරු ලබා දීමෙන් පමණයි අපි මේ පිළිතුරු ළඟාව යුතු වන්නේ. ඒ අනුව මේ කටයුතු සිදු වෙන බව මට කියන්න පුළුවන්. දිනවකවානු කියන්න බැහැ මට මේ වෙලාවේදී කවද්ද මේ හෙද විදුහල් සම්පූර්ණයෙන්ම උපාධි ලබා දෙන ආයතන බවට පත් වෙන කියලා. නමුත් අපි හැකි ඉක්මනින් කටයුතු සිදු කරනවා.
ගරු මම මේ දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මම හිතන ඔබතුමත් වෛද්‍යවරයෙක්. අපිට දැනගන්න ලැබුණා අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන්ම හෙද සේවය තුළ හෙද හෙදියන්ගෙන් අපේ මනුස්ස ජීවිතයට සිද්ධ වෙන සේවාව කොමද්ද කියලා. විශේෂයෙන්ම ජනතාවට වගකීම් රජයක් හැටියට පසුගිය වසරකුත් මාස 4කට ආසන්න කාලයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් ජනතාවට නිරෝගී සම්පන්න ජාතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ හැටියට මේ වෙනකොට අරගෙන තියෙන පියවර කවරේද කියන එක මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මම මගේ පිළිතුරේ සඳහන් කරා දැන්ට අපිට ඉන්නේ හෙද නිලධාරීනියන් 43,553ක් පමණයි. අපේ සේවාව සැපීමේදී මේ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන්සත් දැනට මේ අපේ රජයේ රෝහල්වල සේවය නිරත හෙදියන් ඉතා විශාල සේවාවක් සිදු කරමින් පවතිනවා. අතරම රෝහල් ඇතුළේ විශාල කාලයක් රාජකාරී කරමින් ඉන්නවා. ඒ නිසා මේකට තිබෙන විසඳුම තමයි අපිට ඉක්මනින් මේ බදවා ගැනීම කරන එක. නමුත් අපිට ඕන කාලයට බදවා ගන්න බෑ. පුහුණු අවසන් වෙලා බදවා ගන්න සිදු වෙන්නේ. ඒ අනුව පසුගිය වසරේ මේ මාසේ හෙදපත්වීම අපි 3,147ක් ලබා දුන්නා. නොවැම්බර් මාසයේදී හෙදපත්වීම 294ක් ලබා දුන්නා. ඒ අනුව අලුතෙන් හෙද සේවයට පසුගිය වසරේ පමණක් 3,441ක් හෙද විදුහල් වලින් ඇතුළත් වුණා. ඊට අමතරව උපාධිධාරීන් 875ක් බඳවා ගැනීම සඳහා අපි අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවෙන් අනුමැතිය ලබා ගත්තා. ආයුධපත් කැඳෙව්වා. ඒ 875න් 517ක් පමණයි උපාධිධාරීන් හෙද සේවයට උපාධිධාරීන් හැටියට ආවේ. ඒ අනුව ඔවුන්ගේ පුහුණුවීම ආරම්භ කරලා දැන් මාසය අවසන් වෙමින් යන්නේ. මේ මාසයේදී පුහුණුව අවසන් වෙනවා. අපිට පුළුවන්කම ලැබේවි ලබන මාස වෙනකොට එයාට ස්ථිරපත් වීම ලබා දෙන්න. ඒ අනුව මේ 3,441ට අමතරව තවත් 517ක් හෙද සේවයට ඇතුළත් වෙනවා. ඊළඟට දැනට හෙද විදුහල් වල 2,900ක කණ්ඩායමක් පුහුණුව අවසන් කරමින් ඉන්නවා. ඔවුන්ගේ අවසන් විභාගයේ ජූලි මාසේ 15 වෙනිදා පැවැත්වෙනවා. ඒ 2,900 අපේ හෙද සේවයට ඔක්තෝබර් මුලදී ඇතුළත් කරගන්න පුළුවන්. ඒ අනුව ගරු කතානායකතුමනි, අපිට පුළුවන්කම ලැබෙනවා මේ ගත වෙච්ච මාස 15 කාලය තුළ සහ ඉදිරි මාස කීපයක් ගත්තට පස්සේ 6,800කට ආසන්න ප්‍රමාණයක් හෙද සේවයට අලුතෙන් බඳවා ගන්නට. ඊළඟට අපිට තිබෙන්නේ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම. එතනදී 2020, 2021 සහ 2022 වසරවල ඒ කණ්ඩායම් අපි බඳවා ගැනීම කටයුතු කරනවා. එතන 2,915ක් බඳවා ගන්නවා සිසු හෙද පුහුණුවට. දැනට හෙද විදුහල් මට්ටමින් මේ අය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ අවසානයි. මාර්තු මාසේ 19 සහ 20 කියන දෙදින මේ අය ලියාපදිංචි කරගෙන අප්‍රේල් මාසයේදී මේ 2,915 අලුතෙන් සිසු හෙද පුහුණුව සඳහා වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඊට අමතරව 2021, 2022, 2023, 2024 කියන කණ්ඩායම් බඳවා ගැනීමට අපි කටයුතු කරනවා. මේ මාසේ අපි ගැසට් එක නිකුත් කරනවා මම හිතනවා මේක අහගෙන ඉන්න මේ උසස් පෙළ කරපු දරුවන්ට මේක හොඳ පණිඩයක් වේවි 2021 22 23 24 කියන අවුරුදු වල මේ කණ්ඩායම් වලට මේ මාසේ ගැසට් නිකුත් කරනවා අපිට පුළුවන් උපරිම වශයෙන් නොවැම්බර් මාසේ නර බඳවා ගැනීම කරන්න ඊට අමතරව කරු කතානායකතුමනි අපි කාලයක් නතර කළ තිබුණ 2022 ආයතන කළ තිබුණු සිස්ටර් ට්‍රේනින් ආරම්භ කළා 517ක් මේ වෙනුවට ට්‍රේනින් වෙනවා මාස 4ක් එයාගේ ට්‍රේනින් අවසන්යි අවුරුදු 1කමාර දක්වා ට්‍රේනින් එක පැවැත්වෙනවා මහජන සෞඛ්‍ය හෙදම දහරින් PHNS ලා 217ක් පුහුණු වීමේ ඉන්නවා මහජන සෞඛ්‍ය PHNO ලා ඒ PHNS ලා 517ක් PHNO ලා 82ක් පුහුණු අවසන් කළා තියෙනවා අලුත් කණ්ඩායම් බඳවා ගැනීම කටයුතු කරනවා තව මාසයක් ඇතුළතදී ඊළඟට මේට උසස් වීම සඳහා කටයුතු කරගෙන යනවා අපිට මධ්‍යම රජයේ තියෙන පුරප්පාඩු 69 උසස් කිරීම සඳහා අපි රාජ්‍ය සභා කොමිෂන් සභාවට දැනුම් දීලා තියෙනවා පළාත් සභාවල පුරප්පාඩුලත් පුරවමින් පවත්වනවා මේ අනුව ගත්තොත් අර නතර කළ තිබුණු බඳවා ගැනීම ආරම්භ කළා හෙද සිසු පුහුණුවට ප්‍රමාදකින් තොරව බඳවා ගැනීම කරගෙන යනවා සහ අපේ ශේෂ්ත්‍රයේ හෙද සේවයේ තිබුණු උසස් වීම පුහුණුව දැන් විධිමත් කරගෙන බව කියන්න පුළුවන්
ප්‍රශ්න අංක 8 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට ප්‍රශ්න අංක 9 ගරු ලාල් ප්‍රේමනාත් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
මම ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමා
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි A1 ශ්‍රී ලංකාවේ සිටින ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍ය ඒජන්සියා වාර්තාකරුවන් සංඛ්‍යාව 2025 දෙසැම්බර් 31 දින වෙන විට වළංගු මාධ්‍ය හැඳුනුම්පත ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 876ක් A2 ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තමන්ගේ වෘත්තීය කටයුතු සිදු කිරීමේදී ප්‍රමාණවත් ගෙවීම් කරනවාද කියන එකයි අහන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට මාධ්‍ය ආවන සඳහා කරනු ලබන ගෙවීම් ඇතැම් මාධ්‍ය ආයතන වෙතින් ප්‍රමාද වෙන බව මේ මාධ්‍යවේදීන් වාර්තා කළා තියෙනවා A3 ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත ගෙවිය යුතු හිඟ ගෙවීම් කඩිනමින් සිදු කරන ලෙසට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුවත් කිරීම කළා තියෙනවා 4 ජනමාධ්‍යවේදීන් කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා තාක්ෂණික ප්‍රවේශයන් සඳහා සහාය ලබා දීම වෙනුවෙන් 2026 වර්ෂයේ අයවැය රුපියල් මිලියන 100ක් වෙන් කළා තියෙනවා ගරු කතානායකතුමනි 2025 අවුරුද්දේදී අපි මේක රුපියල් මිලියන 7යි වෙන් කළා තිබුණේ ඒ අරමුදල් පාවිච්චි කළා මාධ්‍යවේදීන් 61 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා මේ අවුරුද්දේදී ශිෂ්‍යත් සඳහා රුපියල් මිලියන 54කුත් තාක්ෂණික ප්‍රවේශ සඳහා මිලියන 50කුත් ලෙස තමයි අපිට මුදල් වෙන් වෙලා තිබෙන්නේ ඒ අනුව මේ තාක්ෂණික ප්‍රවේශය සඳහා වන මිලියන 50 මේ මාධ්‍යවේදීන්ගේ ධාරිතා කුසලතා සංවර්ධනයෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ අවුරුද්දේදී මේ මිලියන 50කට ආසන්න ප්‍රමාණය පාවිච්චි කරලා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා මේ කියපු දේවල් පස්වෙනි කොටස අපි මේ වසරේදී අවසන් කිරීමට තමයි අපේක්ෂා කරන්නේ 6 යහපත් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් වැරදි තොරතුරු හෝ වෛරී ප්‍රකාශයන්ගෙන් තොර මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් පළාත් මට්ටමින් පවත්වනවා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය චාටර් ඉන්ස්ටිටියුට් නමින් ආයතනයක් පිහිටුවීමටත් එම නියාමනයේ නියාමනය කිරීමට ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන 50ක් කෙටුම්පත් කරමින් පවතිනවා මේක වසර කීපයක් වෙනවා ගරු කතානායකතුමනි ආරම්භ වෙලා දැන් එහි අවසන් අදියරේ පවතින්නේ මාධ්‍යවේදීන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා 2025 වසර තුළදී දිස්ත්‍රික් වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පහුගිය අවුරුද්දේ වැඩමුළු 12ක් පැවැත්තුවා වැඩමුළු 17ක් පැවැත්තුවා මේ වසරේ තවත් වැඩමුළු 12ක් සැලසුම් කළා තියෙනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ රැකියා පහසුව තහවුරු කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කළා තියෙනවා එම ලබානුගත අයට යළිත් ආයතන කරේ ලබා ගන්නට පුළුවන් පැන්නොණගි
ගරු මන්ත්‍රීතුමා
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි මම අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමැති විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් වැඩ කරන්නේ පුද්ගලික මාධ්‍ය ආයතනවල සයුංගෙන් ඔබතුමා සඳහන් කළ පරිදිම නිතරම තියෙන මැසිවිල්ලක් සහ චෝදනාවක් තමයි උන්ට ලැබෙන්නේ අඩු වැටුපක් සහ ඒ ලැබෙන වැටුප පවා නිසි කලට වෙලාවට නොලැබෙනවා කියන එක. ඒ නිසාම සමහර අවස්ථාවල ඔවුන් වෙනත් ගනුදෙනු වලට යෑමට ඉඩකඩ තියෙන ප්‍රවෘත්ති සැපීමේදී එවැනි අවස්ථාවන් වල පත් වෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඒ නිසා අපිට රජයක් හැටියට රජය පැත්තෙන් ඒ සඳහා වෙච්ච නීති රෙගුලේෂන් හදලා ඔවුන්ට නිශ්චිත වැටුපක් ලබා දෙන්න කියන අවම වැටුපක් නම් කරලා ඒ වගේ මේක ලබා දීමේ නිශ්චිත දිනයක් ලබා දීමේ වැනි තැනකට ආණ්ඩුවක් හැටියට යෑමේ හැකියාවක් තියෙනවද?
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමත් මේ පාර්ලිමේන්තු නියෝජකයන හැම දෙනාමත් දන්නවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අපේ මාධ්‍ය කටයුතු වලදී මේ ජනතාවට තොරතුරු ලබා ගැනීම සැලැස්වීමේදී විශාල කාර්යභාරයක් කරනවා. ඔවුන්ට ගෙවන වැටුප හෝ දීමනා මත නොවේ ඔවුන්ගේ සේවය සිදුවන්නේ ඈත දුර පළාත්වල ඒ ඉන්ධන වියදම නොතකා අවුවද වැස්සද කුණාටු නොතකා ඒ අය වාර්තාකරණය කරනවා. සමම පිළිගන්නවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවන ගෙවීම් ප්‍රමාණවත් නැසා ඒ ගෙවීමත් නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. අනිත් එක මේ ඛේදනීය තත්වය තමයි මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමයි ජනතාවගේ හෝ ආයතනවල වැඩ කරන අයගේ අයිතිවාසිකම ගැන වාර්තා කරන්නේ. අනිත් අයගේ වෘත්ති අයිතිවාසිකම ගැන කියනවා. නමුත් ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකම් කප්පාදු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි අතරම එකලාව කම්කරු එමතුමත් එක්කත් මේ ගැන සාකච්ඡා කළා. ඒ මේ අයට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට ඔවුන්ටත් වෘත්ති අයිතිවාසිකම් තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා තියෙනවා. මේක ඉතින් කාලයක් තිස්සේ එම නොයසුණු ප්‍රශ්නයක්. මම කරුණාවෙන් ඉල්ලන්නේ මාධ්‍ය ආයතන වලටත් තමන් යටතේ වැඩ කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඔබ එකඟ වූ පරිදි ගෙවීම නිසි පරිදි ඒ නියම කාලානුරූපව සිදු කරන්න. එතකොට මේ ප්‍රශ්නේ සැලකිතු මට්ටමකට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔබේ ආයතන දුවන්නේ මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීම මත කියන එක ඒ අය මම හිතන දන්නවා ඇති කියලා.
ගරු මන්ත්‍රීතුමා,
ඔව් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මම අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමැති විශේෂයෙන් මේ මාධ්‍යවේදීන් බිම් මට්ටමේ තමන්ගේ රාජකාරී ඉටු කරන මාධ්‍යවේදීන් විශේෂයෙන් ඔවුන් සත්‍ය ප්‍රවෘත්ති සැපයීම නිසාම දැඩි අනාරක්ෂිත භාවයකට පත්වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. උන්ට ප්‍රහාර එල්ල කිරීම මරණය පවා සිදුවෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන් දේශපාලන පැත්තෙන් ඒ වගේම පාතාලමය පැත්තෙන් පවා උන්ට එහෙම තත්ත්වයක් තියෙනවා. උන්ට තියෙන එකම රැකවරණය අර හැඳුනුම්පත පෙන්වන එක විතරක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්කා සමහරලාට හැඳුනුම්පත පෙන්නද්දී ඔවුන් ප්‍රතික්ෂේප කරන ඔවුන් නෙලවලා දමන පහර දීමට උත්සාහ කරන සහ පහර දීපු අවස්ථා. ඒ නිසා මම අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි දැන් මේ අයගේ සමාජ ආරක්ෂාව ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ හැඳුනුම්පතෙන් එහා ගිය එවැනි වැඩපිළිවෙලක් ආණ්ඩුව පැත්තෙන් සැකසීම සුදුසුයි කියලා මම ආයෝජනා කරන වගේම එවැනි අදහසක් ඔබතුමාගේ ළඟ අමාත්‍යංශය තුල තියෙනවද කියලාත් දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්තුළු මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කළා තියෙනවා. අතරම එක කාලයකදී මේ මාධ්‍යවේදී හැඳුනුම්පත් නිකුත් කිරීමම අවභාවිතා වෙලා තිබුණා. ඇත්තට වැඩ කරන මාධ්‍යවේදීන් වෙනුවට සමහර ආයතන වල වැඩ කර වෙනත් වෙනත් අය මාධ්‍ය හැඳුනුම්පත් අරගෙන තිබුණා. අපි ඒක සීමා කළා. ඇත්තට වැඩ කරන මාධ්‍යවේදීන්ට මේ හැඳුනුම්පත් ලබා දීමට කටයුතු කරනවා. ඒක නිසා ඒකට වටිනාකමක් ගරුත්වයක් තිබෙනවා. ඒ වගේම මාධ්‍යවේදියෙකුට තමන්ගේ රාජකාරී කිරීමේදී කොතනක හරි එහෙම ප්‍රශ්නයක් සිදු වෙනවා නම් එයාට සාධාරණත්වයක් නීතියෙන් අපේක්ෂා කරන්න පුළුවන්. පොලිසිය වෙනුවෙන් මැදිහත් වීම කරනවා. ඔවුන්ට ඒවට පැමිණිලි කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රමාදයක් තිබෙනවා නම් ඒ තැන්වල අපි ජනමාධ්‍ය අමාත්‍යාංශ හැටියටත් ඒවා මේ පොලිසිය භාර අමාත්‍යාංශයත් එක්ක පොලිසියත් එක්ක සාකච්ඡා කරන සූදානම්. පෞගේ කාලෙදී එහෙම පැනගිච්ච ප්‍රශ්නවලදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මැදිහත් වුණා. එතුමා සඳහන් කරගෙන ගිය පැරණි කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය වීම සහ පැහැර ගැනීම පිළිබඳව අපරාපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැත්තෙන් පරීක්ෂණ දියත්වමින් පවතිනවා. ඒවට කඩමින් නඩු පවරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 10 ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ඇසීමට.
කවුර සභානාය වගේ නාන ඉඳ කේලියෙක් කරගෙන.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය රෝමන් 1 පිළිතුර නැත. එසේ පොදු තීරණයක් ගෙන නොමැත. රෝමන් 2 පිළිතුර අධිකරණ තීරණය අනුව අදාළ බලධාරීන් විමසා අදාළ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. රෝමන් 3 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි පිරිනමන ආයතන ලෙස පිළිගනු ලබන විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතන වලින් උපාධියක් ලබා ඇති උපාධිධාරීන්ට තරඟ විභාග සමත් වීමෙන් රාජ්‍ය සේවයට පිවිසීමට බාධාවක් නොමැත. එහෙත් ඉහත අධිකරණ තීරණය අනුව දැනට පවතින ක්‍රමවේදයේ යම් වෙනස්කම් සිදු කළ යුතු නම් ඒ සිදු කිරීම සම්බන්ධව අවශ්‍ය කටයුතු කරනු ලැබේ. රෝමන් 4 ඉහත රෝමන් 3 පිළිතුර අනුව පැන නොනගී ප්‍රශ්නය ආ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
முதலாவது மேலதிபராக நான் கேட்கின்றேன். இந்த நீதிமன்ற தீர்ப்பை வாசிக்கின்ற பொழுது தனியொரு நபருடைய தீர்மானத்தின் காரணமாக தான் 2019 குறிப்பிட்ட வெளிநாட்டு பட்டதாரிகள் அவருடைய நியமனம் வழங்கப்பட்டும் பிறகு அது கேன்சல் பண்ணப்பட்டிருந்தது. எனவே அவர்கள் கேட்கின்றார்கள், 2019 அவர்கள் வேலைக்கு விண்ணப்பித்த பொழுது அவருடைய வயது இல்லை, 40 இல்லை 45 உட்பட்டிருந்ததன் காரணமாக அவர்கள் அந்த தகுதி பெற்றிருந்தார்கள். ஆனால் இன்றைக்கு அதன் பின்னர் அவர்களுக்கு எந்த விதமான வேலைவாய்ப்பும் வழங்கப்படவில்லை. இன்றைக்கு 2026 நாங்கள் வேலைவாய்ப்பு வழங்குகின்ற பொழுது 7 அல்லது 8 வருடங்கள் அவர்களுடைய வயசு சென்றிருக்கின்றது. எனவே இந்த நேரத்திலே வேலைவாய்ப்பு வழங்குகின்ற பொழுது அந்த வயதெல்லை எவ்வாறு பரிசீலிக்கப்படும், அவர்களுக்கான நிவாரணங்கள் எதுவும் வழங்கப்படுமா என்று இந்த இடத்திலே நான் கௌரவ அமைச்சரை
கேட்டுக்கொள்கின்றேன். அதிகரண தீரணையிட்ட அணுவ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගැටලුවක් පැනගින්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා, ඔබට දෙවෙනි ප්‍රශ්නේ.
කවර සභානායකවරුනේ, නුඹේ රණ්ඩாது විනා பொதுச்சேவை ஆட்சியேகின்ற பொழுது நாங்கள் சம வாய்ப்புகளை உருவாக்க வேண்டிய தேவை இருக்கின்றது. இலங்கையிலே குறிப்பிட்ட அளவிலான மாணவர்களே அரசு பல்கலைக்கழகம் செல்கின்ற வாய்ப்பு இருக்கின்றது. எனவே அவர்கள் அரசு பல்கலைக்கழகம் தவிர்த்த ஏனைய தனியார் பல்கலைக்கழகங்கள் வெளிநாட்டு பல்கலைக்கழகங்களிலே கற்கின்றார்கள். அவ்வாறு கற்கின்ற பொழுது அவருடைய பட்டம் தொடர்பாக வேலைவாய்ப்பு வழங்குகின்ற பொழுது ஏதாவது பொறிமுறை ஒன்று இருக்கின்றது, அவருடைய பட்டங்களை உறுதிப்படுத்தக்கூடிய நடவடிக்கைகள் செய்யப்படுகின்றதா அல்லது எதிர்காலத்தில் செய்யப்படுமா என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்கின்றேன்.
ஒரு கதாநாயகத்துமணி, விஸ்வவித்யாலய பிரதிபாதன கொமிஷன் சபாவிசின் பிலிகனு லபன பிரதம உபாதி பாட்டமாலாவக்கோ ஏட்ட சமான வினத் சுதுசுகமக் லபாகின எத்னம் ஏ உபாதிதாரியின்ட ரக்கியா லபாதீமேதி பவத்தின கிரமவேதியேட்ட அணுவ ஏ அதால ஆயத்தனவள் பவத்னா சேவா வியவஸ்தாவன் சா வினத் கொந்தேசி செபிரீமட்ட யடத்துவ ரக்கியா லபாதீமே ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරියටත් ඒකේ ක්‍රියාත්මක වෙනවා. වෙන ගැටලුවක් පැනගින්නේ නැහැ.
ප්‍රශ්න දෙවෙනි වටය ප්‍රශ්න අංක 8 ගරු නීතිඥ චමින්ද්‍රන් කිරියල්ල මහත්මිය පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, නීතිඥ චමින්ද්‍රන් කිරියල්ල මන්ත්‍රීතුමිය වෙනුවෙන් පරිසර අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු පරිසර අමාත්‍යතුමා,
සභාගත කරන කතානායකතුමනි,
පාර්ලිමේන්තු ස්ථාරණියක 22/2 යටතේ ප්‍රශ්න ගරු රවි කර්ණාගම මන්ත්‍රී ඔබතුමාගේ පොයින්ට් එක.
අතනගතුමනි, අද පාර්ලිමේන්තුවේ 9:00 පටන් ගත්තට පසුව ඔබ ප්‍රකාශ කරා මිනිත්තු 5ක් තමාගේ ප්‍රකාශ කරා. ඊට පස්සේ විපක්ෂයේ ප්‍රශ්න 5කට මිනිත්තු 35ක් ගියා. ආණ්ඩු පක්ෂයේ 4කට මිනිත්තු 45ක් ගියා. දැන් මේකේ මම ඔබතුමාලාගේ අහන්නේ එක සාධාරණීය ඉෂ්ට කරන්න ඕනේ නේද?
ඒ කාරණාව අසන පිළිතුරයි ලබා දෙන පිළිතුරත් එක්කනේ ගරු මන්ත්‍රීතුමා තියෙන්නේ. මට තීරණය කරන්න බෑ කොයි උත්තර ප්‍රමාණයක තීරණ
දෙන්න. අපි අර පිළිතුර මිනිත්තු දෙකකින් උත්තර දීලා හරි මිනිත්තු පහකින් උත්තර දීලා
ඒක ආණ්ඩු පක්ෂයට පොයින්ට් එකක් නෙවෙයි ගරු රවි කර්ණාක මන්ත්‍රීතුමා ලබා දෙන පිළිතුර මත තමයික රඳා පවතින්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර 22/2 යටතේ ප්‍රශ්න ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා. ගරු මන්ත්‍රීතුමා එක තමයි පැහැදිලි කරලා
දුන්නේ.
අපි ඒක බිස්නස් කමිටි කතා කරමු.
සමස්ත ජනතාව වෙනුවෙන්
You can raise in the business committee when yes. හිස්බුල්ලා මන්ත්‍රීතුමා. හිස්බුල්ලා මන්ත්‍රීතුමා You can
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර අවර්ගලේ, பின்வரும் விடயத்தை கௌரவ புத்தசாசன மத மற்றும் கலாச்சார விவகார அமைச்சர்களின் கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். தங்களது அமைச்சின் இயங்கி வரும் முஸ்லிம் சமய பண்பாட்டளவுகள் திணைக்களத்தின் கீழ் நாடு முழுவதும் சுமார் 350 இஸ்லாமிய தொண்டு நிறுவனங்கள், இஸ்லாமிக் சேரிட்டபிள் ஆர்கனைசேஷன், பல தசாப்தங்களாக கிட்டத்தட்ட 40-50 ஆண்டுகளாக பதிவு செய்யப்பட்டு சட்டபூர்வமாக இயங்கி வந்ததை தாங்கள் அறிவீர்கள். இந்நிறுவனங்கள் நாட்டின் பல்வேறு நாடு முழுவதும் பல்வேறுபட்ட மாவட்டங்களில் உள்ள பள்ளிவாசல்கள் மற்றும் சமூக அமைப்புகள் இணைந்து செயல்பட்டு சமய ஒழுங்குகளை பாதுகாத்தல், கலாச்சார விளிமியங்களை நிலைநிறுத்தல், இளைஞர் மற்றும் பெண்கள் மற்றும் கல்வி, விளையாட்டு மற்றும் சமூக சேவைகள், சமூக பிரச்சனைகளுக்காக சமரச மற்றும் வழிகாட்டு நடவடிக்கைகள் போன்ற சமூகத்தில் இருக்கின்ற பல துறைகளில் மிகச் சிறப்பான பங்களிப்புகளை வழங்கி வந்தன. குறிப்பாக முஸ்லிம் சமூகத்துக்கு ஏற்படும் பல்வேறு பல பிரச்சனைகளுக்கு தீர்வுகளை பெற்றுக் கொடுக்கவும் சமூக நல்லிணக்கத்தினை பேணவும் இந்நிறுவனங்கள் முன்னிலையில் செயற்பட்டது என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, கடந்த 2019 ஆண்டு அந்த நேரத்தில் இருந்த புத்த சாசன மத மற்றும் கலாச்சார விவகார அமைச்சினுடைய செயலாளரின் அறிவுறுத்தலுக்கமைய பதிவு செய்யப்பட்டிருந்த 350 மேற்பட்ட நிறுவனங்களின் பதிவுகள் ஒரே நேரத்தில் இரத்தி செய்யப்பட்டதாக நாங்கள் அறிகின்றோம். இவ்வாறு எந்தவித தனிப்பட்ட விசாரணை அறிக்கைகளோ வெளிப்படையான இல்லாமல் அறிவிக்கப்படாமல் நாடு முழுவதும் செயல்பட்டு வந்த சுமார் 350 தொண்டு நிறுவனங்கள் பதிவுகள் மொத்தமாக ரத்து செய்யப்பட்டிருப்பது குறித்த நிறுவனங்கள் பல்வேறு நிர்வாக மட்ட நிர்வாக மற்றும் சட்ட சிக்கல்களுக்கு உள்ளாக்கியுள்ளதுடன் முஸ்லிம் சமூகத்தின் மத்தியில் பல்வேறு கேள்விகளையும் சந்தேகங்களையும் கவலைகளையும் எழுப்பியிருக்கின்றது. கௌரவ சபாநாயகர் அவர்களே, இந்த தீர்மானத்தின் காரணமாக பல சமூக சேவைகள் இடைநிறுத்தப்பட்டிருக்கிறது, கல்வி மற்றும் கலாச்சார திட்டங்கள் பாதிக்கப்பட்டிருக்கிறது, இளைஞர் மற்றும் விளையாட்டு நடவடிக்கைகள் தடைபட்டிருக்கிறது, சமூக நல்லிணக்க நடவடிக்கைகள் குறைந்திருக்கின்றது போன்ற பல காரணங்களால் இந்த நாடும் நாட்டின் குடிமக்களும் குறிப்பாக முஸ்லிம் சமூகம் நேரடியாகவும் மறைமுகமாகவும் பல்வேறு உதவிகளை பெற்றுக் கொள்வதிலும் நிலையான அபிவிருத்திகளை அடைவதிலும் பெரும் சிரமங்களை எதிர்நோக்கி வருகின்றனர். கௌரவ சபாநாயகர் அவர்களே, ஒரு சில நிறுவனங்கள் தொடர்பாக சந்தேகங்கள் அல்லது குற்றச்சாட்டுகள் இருந்தால் அவற்றை தனித்தனியாக விசாரித்து உரிய சட்ட நடவடிக்கைகள் எடுக்க முடியும். ஆனால் எந்தவிதமான தனிப்பட்ட காரணங்களும் இல்லாமல் எந்தவிதமான விசாரணைகளும் இல்லாமல் நாடு முழுவதிலும் செயற்பட்டு வந்த அனைத்து இஸ்லாமிய தொண்டு நிறுவனங்களின் பதிவுகளையும் ஒரே நேரத்தில் ரத்து செய்திருப்பது ஜனநாயகத்துக்கு விரோதமான ஒரு செயலாக கருதுவதுடன் குறிப்பாக முஸ்லிம் சமூகத்துக்கு எதிராக இழைக்கப்பட்ட மிகப்பெரிய அநீதியாகவும் துரோகமாகவே நாங்கள் பார்க்கின்றோம். ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நிலைமையில் நாட்டின் ஒட்டுமொத்த நலனையும் குறிப்பாக முஸ்லிம் சமூகத்தின் நலனையும் முன்னேற்றத்தையும் கருத்தில் கொண்டு முன்பு சிறப்பாக இயங்கி வந்த இந்நிறுவனங்களின் பதிவுகளை உடனடியாக வழங்குவதற்கான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறும் அவர்கள் தங்களது பணிகளை சட்டபூர்வமாகவும் சிறப்பாகவும் நிறைவேற்றும் வகையில் வழிகாட்ட தங்களது அமைச்சு மூலம் உரிய நடவடிக்கைகளை மேற்கொள்வதற்கு ஆவண செய்யுமாறும் உயரிய சபையிலே தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, 2019 ஆண்டு பதிவு செய்யப்பட்ட 350 இஸ்லாமிய தொண்டு நிறுவனங்களின் பதிவுகள் இரத்து செய்யப்பட்டிருப்பதை கௌரவ அமைச்சர்கள் நினைத்துக் கொள்கின்றீர்களா? அவ்வாறு இரத்து செய்யப்பட்ட இஸ்லாமிய தொண்டு நிறுவனங்களின் பதிவுகளை மீண்டும் செயல்படுவதற்கான உரிய நடவடிக்கைகளை கௌரவ அமைச்சர் அவர்களே நீங்கள் மேற்கொள்ள தயாராக உள்ளீர்களா? நீங்கள் குறிப்பாக மிகச் சிறப்பான முறையிலே செயற்படுகின்ற அமைச்சர், முஸ்லிம் சமூகம் உங்கள் மீது நாங்கள் நம்பிக்கை வைத்திருக்கின்றோம், எங்களுடைய பிரச்சனைகள் தீர்க்கப்படுவதிலே எடுக்க நடவடிக்கைகள் நின்றும் நாங்கள் பாராட்டுகின்றோம். அந்த வகையிலே இரத்து செய்யப்பட்டிருக்கின்ற இஸ்லாமிய தொண்டு நிறுவனங்களுக்கு மீண்டும் பதவி வழங்குவதற்காக இதுவரை மேற்கொள்ளப்பட்ட நடவடிக்கை என்பதை நான் அறிய விரும்புகின்றேன்.
கரோ அமாத்தியதுமா, கரு கதாநாயகத்துமணி, கரு மந்திரித்துமா, ஸ்தாவர நியோக 27-2
යොමු කරලා තිබෙනවා ප්‍රශ්න තුනක්. එතුමා පැහැදිලි කිරීම කළා. ප්‍රශ්න අංක 1 2019 වර්ෂයේ ලියාපදිංචියේ ඉස්ලාමීය පුණ්‍යායතන 350ක ලියාපදිංචිය අවලංගු කරන ලද බව ඔබතුමා පිළිගන්නේද කියන එක. ඔව්, මෙම දෙපාර්තමේන්තුවේ ඉස්ලාමීය පුණ්‍යායතන ඇතරම 350ක් නෙමෙයි 435ක්, ඊට වඩා වැඩි 435ක් ලියාපදිංචි කර ඇත. එම වකවානුව කාලවකවානුව තුළ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පරිපාලන තීරණයක් ලෙස සියලුම ඉස්ලාමීය පුණ්‍යායතන 2019.09.24 දින සිට ලියාපදිංචිය අවලංගු කර ඇත. අවලංගු කරන ලද මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අංක MRCA ඇලිරක් 13 ඇලිරක් 6 ASSO හා 2019.09.23 දින ඇති ලිපියේ පිටපත මේ සමගාමී වෙලා තිබෙනවා. මේක ඔබතුමා දැනටත් දන්න දෙයක්. පුණ්‍යායතන 435ක් තමයි ප්‍රමාණය. ඊළඟට ඔබතුමා විමසනවා ගරු මන්ත්‍රීතුමනි, මෙලෙස අවලංගු කරන ලද ඉස්ලාමීය පුණ්‍යායතනවල ලියාපදිංචිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පියවර ගැනීමට සූදානම්ද කියලා. මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විදියට එසේ පියවර ගන්න ක්‍රමයක් නැහැ. නමුත් විකල්පයක් යෝජනා කරන්න පුළුවන්. මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව තිබූ සංවිධානයක් සම්බන්ධව ත්‍රිකුණාමලයේ සිවිල් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද නඩු අංක EP ඇලිරක් HCCA ඇලිරක් TRN ඇලිරක් FA ඇලිරක් 215/17 හා 2018.09.27 දින ඇති තීරණයට අනුව මුස්ලිම් සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම සඳහා නිශ්චිත නීති රාමුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට නොමැති අතර පනතේ 1956 අංක 52 දරන මුස්ලිම් පල්ලි හා පුණ්‍යාධාර බහාර පනතේ සුප්‍රකට වකුෆ් පනතේ 25 වගන්තිය යටතේ වකුෆ් මණ්ඩලයේ අනුමැතිය අනුව කටයුතු කළ යුතු බව තමයි ඒ නඩු තීන්දුවෙන් තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා නැවත ලියාපදිංචි කිරීමේ බලය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ නැහැ, වකුෆ් මණ්ඩලයටයි පැවරෙන්නේ. ඒ අනුව එම පනත හා ඉන් අනතුරුව එම පනතට සිදු කර ඇති සංශෝධන අනුව සුදුසුකම් සම්පූර්ණ කරන ඉස්ලාමීය පුණ්‍යායතන ලියාපදිංචි කිරීම සිදු කළ හැකි. ඒකට අදාළ ඇමුණුම අංක 3 හැටියට මෙතන තිබෙනවා. තුන්වෙනි ප්‍රශ්නය ඔබතුමා අහන්නේ අවලංගු කරන ලද ඉස්ලාමීය පුණ්‍යායතන වලට නැවත ලියාපදිංචිය ලබා දීම සඳහා මෙතෙක් ගනු ලැබූ පියවර මොනවාද කියලා. ගරු කථානායකතුමනි, උක්ත දෙවැනි පිළිතුර අනුව ඉස්ලාමීය පුණ්‍යායතන මෙම දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කළ නොහැකි බැවින් 82 අංක 33 හා 62 අංක 21.1 සංශෝධිත 956 අංක 51 දරන මුස්ලිම් දේවස්ථාන හා පුණ්‍යාභාර, ඒ කියන්නේ වකුෆ් පනත අනුව සුදුසුකම් සම්පූර්ණ කළහොත් ලියාපදිංචිය කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට තිබෙන විකල්පය තමයි එසේ නැතහොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය යටතේ මේවා ලියාපදිංචි කරන්න පුළුවන් කියන එක. මෙන්න මේ විකල්ප ටික තමයි අප හමු වෙලා තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. අපේ දෙපාර්තමේන්තුව සතුව ඒ සඳහා බලතල දැනට නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව සභානායකර අවර්ගලේ, ගෞරව அமைச்சர் அவர்களே, நான் கேட்க விரும்புகின்றேன். இந்த நான் உங்களுக்கு நான் நன்றி தெரிவிக்கக்கூடிய பதிலுக்கு, கிட்டத்தட்ட 435 நிறுவனங்கள் இந்த முஸ்லீம் கலாச்சார திணைக்களத்திலே பதிவு செய்யப்பட்டிருந்தது. அவர்கள் பதிவு செய்ததும் அவர்களுக்கு வழங்கியிருந்த அதிகாரத்தின் அடிப்படையில் தான் பதிவு செய்யப்பட்டிருந்தார்கள். முஸ்லீம் சமய கலாச்சார திணைக்களத்துக்கு அமைச்சு அல்லது சட்டத்தினால் வழங்கப்பட்டிருந்த அதிகாரத்தின் அடிப்படையிலே தான் அந்த நிறுவனங்கள் பதிவு செய்யப்பட்டிருந்தது. ஆகவே அதே அந்த அதிகாரத்தை நிறுத்தவோ அல்லது பதிவு செய்யக்கூடாது என்றோ எந்த ஒரு தீர்மானமோ அல்லது நீதிமன்றத்தின் கட்டளையோ கிடையாது. ஆகவே முஸ்லிம் சமய கலாச்சார திணைக்களத்தினுடைய பணிப்பாளர் அவர் விடுத்த அந்த ரத்து என்கின்ற கடிதத்தை அவர் வாபஸ் வாங்குகின்ற போது அந்த நிறுவனங்கள் ஆட்டோமேட்டிக்காகவே இயங்க முடியும். ஆகவே அதற்கு ஒரு புதிய சட்டமோ அல்லது புதிய நடைமுறையோ அவசியமில்லை. தேவையானவர்கள் வக்ஃப் சட்டத்திலே பதிகின்ற நடைமுறை இருக்கிறது.
வக்கு சட்டத்திலே பதிவு செய்ய நடைமுறை இருக்கிற தொடர்ச்சியாக அதிலே பதிந்து வருது, அது வேற சப்ஜெக்ட். ஆனால் முஸ்லிம் சமய கலாச்சார திணைக்களத்திலே பதிவு செய்யப்படுவது சமூக சேவை செய்கிற தொண்டு நிறுவனங்கள், மத விவகார அமைச்சர். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, உங்களுக்கு நீங்கள் அந்த திணைக்களத்துக்கு ஒரு ஆலோசனையை வழங்குங்கள். அவர்கள் அந்த கடிதத்தை, அவர் திணைக்களத்தினுடைய பணி பலருடைய சொந்த, அவருக்கு வேறு யாரும் அந்த அதிகாரம் வழங்கியிருக்கவும் இல்லை. நான் அவரை விமர்சிக்க விரும்பவில்லை. அங்கிருந்த பணிப்பாளருக்கு அவருடைய சொந்த, அவருக்கு அந்த அவருடைய சொந்த விதான் அவர் அந்த அந்த அனைத்தையும் ரத்து செய்தார். ஆகவே கிட்டத்தட்ட 40-50 வருடங்கள் இயங்கி வருகின்ற நிறுவனங்கள், கிட்டத்தட்ட 10,000 வேலை செய்கின்ற பள்ளிவாச கடைகள் இருக்கிறார்கள் நலன்களை. ஆகவே இப்படி ரத்து செய்வதனூடாக பல்வேறு அவர்களுடைய வங்கி கணக்குகள், முதலீடுகள், அவர்களுடைய
எல்லாமே
கேட்டுக்கிறேன். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் உங்கள் நீங்கள் முஸ்லிம் சமய கலாச்சார திணைக்களத்துடைய பணிப்பாளருக்கு ஒரு ஆலோசனையை வழங்குங்கள். உங்களுடைய எங்களுடைய கௌரவ பிரதி அமைச்சர் மதிப்புக்குரிய முனீர் முலஃபர் அவர்கள் இருக்கிறார்கள், அவர்களுக்கு நன்றாக தெரியும். ஆகவே அவர்களோடு நீங்கள் கலந்துரையாடி அவருடைய பணிப்பாளர் கடிதத்தை வாபஸ் வருகின்ற போது அந்த நிமிடத்திலே அந்த அத்தனை இயக்கங்களும் இயங்க தொடங்கும். உங்களுக்கு ஏதாவது பிரச்சனை இருந்தால் ஏதாவது ஒரு இயக்கத்திலே தயவு செய்து அதனை நிறுத்தி வைங்கள். அதில் நான் குறை சொல்லவில்லை. நிறுத்தி விசாரணை. ஓகே சார்,
தேங்க்யூ. கரு கதாநாயக துமணி, கரு மந்திரி துமாகே பிலகனிமட்ட பேதில் கேரிமட்ட சவந்து உண்ணா. මේ ලිපිය නිකුත් කරලා තිබෙන්නේ එවක මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ M.R.M. මලික් මහත්මයා. ඒක තනි පුද්ගලයෙකුගේ කැමැත්ත අනුව හිතුවක්කාරී තීරණයක් හැටියට කළා කියලා මම හිතන්නේ නැහැ. ඒක පරීක්ෂා කරන්නට ඕන. මොකද මුළු දෙපාර්තමේන්තුවම නියෝජනය කරන පරිපාලන තීරණයක් හැටියටයි දැනුම් දීලා තියෙන්නේ මට අතිරේක ලේකම්තුමිය. ඒ නිසා ඒක පරීක්ෂා කරන්නට ඕන. ඒ වගේම ඒක ඉවත් කිරීමෙන් මේක නිරවුල් වේයයි මා එකසරේට සිතන්නේ නැත්තේ. මේ හා සම්බන්ධ නඩු තීන්දුවකිනුත් මේ කාරණය නැවතත් තහවුරු කරලා එසේ ලියාපදිංචි කිරීම වකුෆ් මණ්ඩලයට පවරලා තියෙන නිසා. ඒ නිසා අපිට අපි ඉදිරියේ දැනටත් විකල්ප තියෙනවා මේ ආයතන රෙජිස්ටර් කරන්න වකුෆ් පනත සහ ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සමාජ සේවා දෙපාර්තමේන්තුව හෝ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. ඒ නිසා ඉඩ ඇහිරිලා නැහැ. නමුත් ඔබ යෝජනා කරන විදියට අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා එක්කත් සාකච්ඡා කරලා මේ කාරණය නැවත සලකා බලන්න පුළුවන්ද කියන එක, මොකද්ද තියෙන නීතිමය ඉඩකඩ කියන එක මං සොයා බලන්නම්. බොහොම ස්තුතියි.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කතානායකතුමනි, ඊයේ දවස නිවාඩු දිනයක් නිසා මම සිකුරාදා දිනේ ගල්ලඟුරු ප්‍රශ්නය පිළිබඳව, විශේෂයෙන්ම බාල ගල්ලඟුරු පිළිබඳව ප්‍රශ්නයක් යොමු කරා. ඒ අද දිනේ අසන්නට ලබා දෙන අවස්ථාව මට ලැබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ සංශෝධනය කරන්නයි කියලා අපිට ඉදිරිපත් කරා. ඒක පිළිබඳව මගේ වරප්‍රසාද ප්‍රශ්නය මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27(2) යටතේ එනම් රීති විරෝධීයි කතානායකවරයා විසින් තීන්දුව කරනු ලබන යම් ප්‍රශ්නයක් හැර මහලේකම්වරයාට දැනුම් දීම් ලැබ ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 7ක් ඉක්ුත් වන්නට මත්තෙන් නොයෙදෙන දිනයකදී පිළිතුරු ලැබීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබිය යුත්තේ එසේ වුවද ප්‍රශ්නේ අවසානයේදී පොදු වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා හෝ පිළිගත් දේශපාලන පක්ෂ නායකවරයෙකු විසින් අසනු ලැබිය හැකිය. ඒ කාරණාව යටතේ 2026/03 දින මා විසින් ඉදිරිපත් කිරීමට නියමිත වූ ගල්ලඟුරු සැපියුම් සහ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නය දැමුළු රටම පිළිගන්නවනේ ගරු කතානායකතුමනි, ගිනාපු හැම ගල්ලඟුරු නැවක්ම බාල ගල්ලඟුරු. මේක පිළිබඳව මම මේ ප්‍රශ්නේ අහන්න ගියේ. ඉතින් මම මේ ප්‍රශ්නේ යොමු කරේ මේ වන විට තානායනය කර අවසන් නොවුණු ගල්ලඟුරු සම්බන්ධයෙන්ුත් මම ප්‍රශ්නය අහුවා. සාරාංශයක් ලෙස මෙම ප්‍රශ්නාවලියමකින් ප්‍රධාන වශයෙන් විමසා සිටින්නේ නොරොච්චෝලේ බලාගාරයේ සම්පූර්ණ ජනදහරිතාවය සහ ඒ සඳහා අවශ්‍ය වාර්ෂික ගල්ලඟුරු ප්‍රමාණය ගොඩබෑමේ ක්‍රියාවලිය පිළිබඳවයි. එහිදී ප්‍රසම්පාදන කාල සීමාවන්, නැව් වාර ගණන සහ ආනායනික ගල්ලඟුරු වල තිබිය යුතු ප්‍රමිතිගත පිරිවිතරයන්, ඒ කියන්නේ ඇෂ් කන්ටෙන්ට් එක, වොලටයිල් මැටර් එක, මේවා පිළිබඳව රජයේ අවධානය යොමු වන අයුරින් තමයි මම මේ ප්‍රශ්න යොමු කළා තියෙන්නේ. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවෙන් ගෙන් වූ ගල්ලඟුරු භාවිතයෙන් උපරිම දහරිතාවය ලබාගත නොහැකි වීමට බලපෑ හේතු සහ එහිදී සිදු වූ මූල්‍යමය අලාභයන් මෙහිදී ප්‍රශ්න කළ අතර, ගල්ලඟුරු ප්‍රමිතිය මැනීමට තත්්‍යකාලීන රියල් ටයිම් දහන දත්ත යොදා ගැනීමේ වැදගත්කම සහ පවතින නිෂ්පාදන අඩුව පිහවීමට රජය ගන්නා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව විමසන ලැබුව. ඒක තමයි විමසුවේ. මොකද ගල්ලඟුරු නැව් 10ම බාලයි.
ඔබතුමා කියන්නේ
මට ඒ ප්‍රශ්නේ අහන්න අද අවස්ථාවක් නැහැ.
ඔබතුමා කියන
අවසාන වශයෙන් හදිසි මිලදී ගැනීම සඳහා බලපෑ හේතු සහ ඒවායේ විනිවිද භාවය පිළිබඳව මෙහි විමසා තිබෙනවා. උදාහරණයක් වශයෙන් නොරොච්චෝලේ බලාගාරයේ ඉලක්කගත නිෂ්පාදනය මෙගවොට් 900 නොමැතිකම නිසා අහිමි වන විදුලි උත්පාදනයට රජයේ ගනු ලබන විකල්ප ක්‍රියාමාර්ග කවරේද? ඒ ප්‍රශ්න ඇසීම තහනම් කරලා තියෙනවා මට. ගෙනා ගල්ලඟුරු වල GCV අගය, ග්‍රොස් කැලොරිෆික් වැලියු එක, මෙගවොට් 300 නිපදවීම තුළ එක් එක් නැව් සඳහා වෙන්වෙන් වශයෙන් රිවර්ස් කැල්කියුලේෂන් හරහා කොපමණද? දැන් ඒ ප්‍රශ්නේ තහනම් කරලා තියෙනවා මට අහන්න. පවතින තත්ත්වය තුළ හදිසි ගල්ලඟුරු මිලදී ගැනීමක් සිදු කරන්නේද? එසේ හදිසි මිලදී ගැනීමට හේතු වූ කරුණු කවරේද? එසේ කිරීමට අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රමවේද සහ පිරිවිතර කවරේද? ඒ ප්‍රශ්නයක් තහනම් කරලා තියෙන මට අහන්න. ආනයනය කරන ලද දකුණු අප්‍රිකාවෙන් ගල්ලඟුරු නැව් 9 අලු අන්තර්ගතය, ඇෂ් කන්ටෙන්ට් එක කොපමණද, වොලටයිල් මැටර් එක කොපමණද, ප්‍රමිතිගත ගල්ලඟුරු වල තිබිය යුතු අලු අන්තර්ගතය කොපමණද, වොලටයිල් මැටර් එක යනු කුමක්ද, එම කරුණු කල්තැබීමේ යෝජනාවේදී ආවරණය වී ඇත යන හේතුව මත ඉදිරිපත් කිරීමට අනුමැතිය නොදීම නිසා ස්ථාවර නියෝග 27-2 යටතේ පක්ෂනායකෙකුට ජාතික වැදගත්කමක් ඇති හදිසි කරුණක් පිළිබඳව නිශ්චිත හා සංඛ්‍යාත්මක තොරතුරු රජයෙන් විමසීමේ අයිතියක් ඇති නිසාවෙන්ද එවැනි කරුණක් සංශෝධනය කර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බැවින්ද මා විසින් යොමු කළ ප්‍රශ්නයේ දේශපාලන විවාදයකට අදාළව නොව ලක්විජය ගල්ලඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන දහරිතාවය, ගල්ලඟුරු ප්‍රමිතීන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ මූල්‍ය බලපෑම් පිළිබඳව නිශ්චිත දත්ත ඉල්ලා සිටින කරුණු නිසාවෙන්ද මා විසින් මෙම ප්‍රශ්නය යොමු කරන ලද්දේ ගල්ලඟුරු ආනයනය කිරීම පිළිබඳව කල්තැබීමේ යෝජනාවෙන් පසුව මෙරටට ගෙන්වන ලද ගල්ලඟුරු සම්බන්ධයෙන් වන නිසාවෙන්ද කල්තැබීමේ යෝජනාවකදී සිදුවන සාමාන්‍ය විවාදයක් සහ සංඛ්‍යාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා ස්ථාවර නියෝග 27-2 යටතේ යොමු කරන ප්‍රශ්නයක් අතර ස්වභාවික වෙනසක් පවතින නිසාවෙන්ද කල්තැබීමේ යෝජනාවකදී විවාදයක් සිදුවුවද ඒ රජයට සංඛ්‍යාත්මක සහ වගකීම් සහිත පිළිතුරු සපයන නියමිත ක්‍රමවේදයක් නොවන නිසාවෙන්ද? ඉහත හේතුව මත ප්‍රශ්නය ප්‍රතික්ෂේප කිරීම විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු කාර්යභාරය සහ වගකීම් ඉටු කිරීමට ඇති වරප්‍රසාදයට හානිවන බැවින්ද රට මුහුණ දී සිටින විදුලි උත්පාදන අර්බුදය ජාතික ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය සහ ජන ජීවිතයට ඍජුවම බලපාන බැවින්ද මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය හකුලාලීමක් වන බැවින්ද මෙමගින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වගන්තියට ප්‍රකාරව පාර්ලිමේන්තුවේ භාෂණයේ විවාද කිරීම හෝ කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතුය යන්න උල්ලංඝනය වී ඇති හේයින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරනවෙන් ගරු කථානායකතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ගරු කථානායකතුමා, ඔබතුමාගේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ සතියේ තුල මට මේ ප්‍රශ්නෙම ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්නේ කියලා බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
මේ සම්බන්ධව කටයුතු කිරීමට ගරු ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ වරප්‍රසාද කඩ වෙලා තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂා කිරීම ඔබතුමාගේ අභිමතයේ යනුව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මේ ගල්ලංගුරු සැපයීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පෙබරවාරි 20 දවසේ මුළු දවසක් විවාද කළා. ඔබතුමාලා අහපු ප්‍රශ්න අපි ඔක්කොටම උත්තර දුන්නා. ඉස්සරහට 27/2 යටතේ තව ප්‍රශ්න ඇහුවත් අපි උත්තර දෙනවා. ඒ සමස්ත විවාදයේ ගරු කතානායකතුමනි උත්තර දෙන්න බැරි එක ප්‍රශ්නයක් ඉතුරුනේ. ඒ තමයි හෝමගම් මහජන බැංකුවේ account එකක් ගැන කිව්වා. ඒකේ නම account number එකයි කියන්නේ කොහොමද මරික්කාර මන්ත්‍රීතුමාට. අද වෙනකන් කිව්වේ නැහැ ඒක. ඒ නිසා ඒක ඉතුරුලා තිබෙන්නේ. අපි මේ ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න සූදානම්. මේකට අවස්ථාව ලබා දෙන එතුමාට ප්‍රශ්න කඩලා හරි එකට හරි අහන්න කියලා කියන්න. අපි අදාළ අමාත්‍යංශ මගින් උත්තර ලබා දෙන්න.
ගරු විපක්ෂ නායකයා ගරු
එතකොට සභාව කල් තැබීමේ විවාදයෙන් පසුවත් ගල්ලංගුරු නැව් ආනායනය කරලා තිබෙනවා. ඒ ආනායනය කරපු ගල්ලංගුරු නැව්වල ප්‍රමිතිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මෙගවත් 300 නිපදවන්නට බැරි වෙලා තිබෙනවා. ඒ අදාළ ග්‍රොස් කැලොරිෆික් වැලියු එක නියමිත ප්‍රමිතියට නැහැ. ඒ වගේම ඇෂ් කන්ටෙන්ට් එක ඇතුළු ඒ ප්‍රමිතියේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් ඒක පදනම් කරගෙනයි මම මේ ප්‍රශ්නේ අහුවේ.
ඒ
ඔබතුමා දැනගන්නට ඕන මේ ඔබතුමාගේ දැනගැනීමට මම මේ කියන්නේ ඒ ගෙන්නපු රුසියානු ගල්ලංගුරු නැව් දැනට 10ක් ගෙනල්ලා තිබෙනවා. 10ම බාල ගල්ලංගුරු. ඒකයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. පැහැදිලිවම ඔබතුමාගෙන් හෝමාගම account number ගැන මම අහුවේ නෑ.
නෑ
ඒක මට අදාළ නෑ. මම අහපු ප්‍රශ්නය ඔබතුමාට ප්‍රතික්ෂේප කරන්න බෑ. වෙනත් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා එහෙම කරන්න බෑ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මෙතුමා ප්‍රතිචාර දක්වන්න මටත් අවස්ථාව දෙන්න ප්‍රතිචාර දක්වන්න. මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නය මේ සතිය අහන්නට මට අවස්ථාව දෙන්න.
ගරු උපස්ථායකයන් සම්බන්ධව ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
කතානායකතුමනි අපරාධ ඔබතුමා වෙලාව දුන්නා නම් ඒ වෙලාව ප්‍රශ්න අහන්න අපිට උත්තර ලබා දෙන්න තිබුණා. අනිත් එක තමයි රුසියානු ගල්ලංගුරු වල දේශීය නියෝජිතයෝයි දකුණු අප්‍රිකානු ගල්ලංගුරු වල දේශීය නියෝජිතයෝයි ඉන්දුනීසියාවෙන් ගෙනාවන ඒකේ දේශීය නියෝජිතයෝ පාර්ලිමේන්තුවෙන් ඩෝන්නේ. අපි ඒ සැපයුමට අදාළව සියලු ප්‍රශ්න උත්තර ලබා දීලා තියෙනවා. ඒ නිසා මේකේ අර 11ට මොකද්ද මේක කියන එක නෙමෙයි. අප්‍රේල් මාසේ මැද වෙනකන් නැව් ගෙනීම පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ 25 වෙනි නැවෙන්නේ අප්‍රේල් මාසේ මැද. ඒ නිසා ඒකට අදාළ කරන ඒ ෂිප්මන්ට් එකට උත්තර දෙන්න අපි සූදානම්.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් ගන්න ගරු විපක්ෂන මේක විවාදයක් නෙවෙයි ගරු විපක්ෂනායකතුමා ඔබතුමා පොයින්ට් එක මොකද්ද විපක්ෂනායකතුමා?
කොහොම සරලයි ගරු කතානායකතුමේ මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ගල්ලංගුරු ප්‍රශ්නයක් නැත්නම් ඇයි අලුත් නැව් නමයක් හදිසි
ඒකට
උත්තර දෙන්න
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා
කතානායකතුමා රීති ප්‍රශ්න 27-3 92 රීති 2 ආයක 1ක් රීති විරෝධී වීම ඔබතුමා රීති විරෝධී නීති විරෝධී කියලා මේ අහන 27-2 හෝ මොන හෝ ප්‍රශ්න නීති විරෝධී නම් නීති විරෝධී භාවයේ පිළිගන්නේ දෙන තමුන්නාංශය
ඔබතුමා පොයින්ට් එක කියන්නේ
පොයින්ට් එක කියන්නේ 27-3 ඔව් අපි ඕනෑම ප්‍රශ්නයක් යොමු කරාම ඒක නීති විරෝධී නම් පමණයි. දැන් එතුමා ඒ
ප්‍රශ්නේ
ඒක නීති විරෝධී භාවය ඔබතුමා පෙන්වන්න ඕනේ. අනිත් එක තමයි පොඩයින මම දැන් දෙකක් කියවන්න
කතානවා.
හරුප වචනයක්
කියලා.
දැන් අපේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියනවා ඉදිරිපත් කරන්න. දැන් එතුමා ඉදිරිපත් කරපේක තමයි තමුන්නාසලා ඉදිරිපත් කළා නැත්තේ.
ගරු මන්ත්‍රීතුමා
මේක
මණ්ඩලය වෙතම යොදු කරලා ඒ සම්බන්ධයෙන් නැවත කටු ලබා දීමට කටයුතු කරනවා. ප්‍රධාන කටයුතු අද දින න්‍යායපත්‍රය විෂයක 1 විදේශ විනිමය පනත යටතේ නියාමනය අනුමත කිරීමට ඉදිරිපත් කිරීමට ගරු කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහත්තුමා.
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයක අංක 1 විදේශ විනිමය පනත යටතේ නියමය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.